Honorable Suvandiran.
Thank you, Honorable Speaker, for the opportunity to speak on this very important issue that is before the House. At a time when the country's financial situation is in dire straits, but
you have nine minutes, Honorable.
Thank you, sir. But before I get on to that subject matter, since the Honorable Minister who preceded me made mention of Tamil political prisoners, I'd like to tell him that this is a matter that we have been agitating for as far as I remember from 2010 when I entered this house. We have not allowed even one session of Parliament pass by without raising that issue. So for over a decade, we have agitated this. In the year 2011, His Excellency Gotabaya Rajapaksa, when he was Defence Secretary, facilitated me to visit prisons and obtain these details of these prisoners, which I did and gave the then President, Honorable Mahinda Rajapaksa. So, for 10 years this has been talked about. You've expressed interest in doing something. No government ever said, no, we can't release them. But you kept them for 10 years. Even yesterday, it was strange that a minister from the government is pleading with the government. That's what the statement said. He's pleading with the government to work out a system of release. There was a prominent judge before whom I used to appear, and he used to say this. He would say, if somebody is threatening to mark a document, you can rest assured that the document will never get marked in the case. So if the government is continuously saying, oh, we are going to do it, our suspicion is that they are not going to do it. So without talking, without saying this ad nauseam, release them. What is standing in the way of releasing them? You don't need 10, 11 years to be talking about this. It's quite obvious why you are talking about it now. That's what we pointed out yesterday. There was a statement day before yesterday and before that. The Prevention of Terrorism Act was brought into this country in 1979 for 6 months as a temporary provisions act. Even now it bears that name. I mean, that's how serious it is. It still is called Prevention of Terrorism Temporary Provisions Act for duration of 6 months. It extended in 1982, it was made permanent, but the title remains. When you are on this side, Honorable Dasiri Jayasekara, you have attacked the Prevention of Terrorism Act. You have talked about political prisoners. And today you say you welcome it. Don't just keep welcoming it. Do it. We want to, there is no point of order in that. If you want to reply, you can reply to me at any other time.
Just want to clarify. We never attacked the PTA when we are in the government. We wanted to change it. But the problem is the way it is going to be changed. The clauses that they wanted to put, we don't want to put that. Because the terrorism is somewhat developed now, Speaker. That was the issue.
Right.
Order, you can't let it go on like this.
Continue.
I mean, how much time did you give him? It is not a point of order. As he started, you knew it was not a point of order.
Right.
You couldn't have allowed him to take my time like that. Surely you know what a point of order is. So, all I'm saying is, there is no point in just threatening to repeal it or threatening to change it. Just do it. Show it by your action. Just because some meeting is coming round, some report is due somewhere else, you jump and say these things. But you don't do it. I challenge Honorable Namal Rajapaksa, who said, I welcomed it yesterday without reservation, because the government was trying to get a wrong message to the country to say that this is, we are using it like a beggar's wound, and that we want them incarcerated, and that we don't want them released. That is far from the truth. We have agitated this, you know very well. Every session of parliament we have agitated for their release. And because you were trying to send a wrong message, without reservation, I welcomed it. But I'm challenging you, do it. Tomorrow is Poson. Release them. Release some of them immediately with the others that you will release. And release the rest of them immediately. None of them need to be incarcerated anymore. They are political prisoners. We have told you why we call them political prisoners. Honorable Surendra Raghavan went and sat behind Namal Rajapaksa to be seen in the videos yesterday when that announcement was made, and wrote today on social media saying that he played a small part in this. Right? He calls them political prisoners. A person in the government ranks calls them political prisoners. Right? So, they are political. No, your name, I will mention your name any number of times. You can't stand up when I mention your name. Right? You have to lick the boots of the government because you have got some position there. Right? Just, I challenge you, Honorable Raghavan, I challenge you. Let's see how many people you are able to release without boasting about this.
Why do you want to get involved in this kind of thing?
Don't play. You are playing. Yeah. You are playing
both,
politics.
Both are responsible members of this house.
You are playing politics with prisoners' lives. Right? That is what you are doing. You are right?
No, you. Yeah, Mr. Raghavan, can you please
stop it? We are doing this.
You don't need 11 years.
Yeah.
You don't need 11 years. When Sunil Ratnayaka was pardoned, how much time did
you have been in the parliament for 15 years? You have been in the parliament for 15 years. What did you do? What did you do 15 years in the parliament?
That's all right. Now you continue with this.
All right. Yeah. All right. Sit down. Sit down. Right? I'll say what I did. I haven't been here for 15 years. I haven't been here for 11 years. All 11 years. I said that if you are not listening. Every session of parliament, we have asked for their release. We have done that. We sit in the opposition. We don't go licking the boots of the government and get positions like you. Right? We sit in the opposition and that's all we can do. And we have asked for that repeatedly. Like, we don't hang on to coattails of government and get positions. That is not what we do. Right? Turncoats like you, right, who don't have any policy, you come and ask us for nomination, then go and get nomination from the government. You don't have any policy.
I would like to ask Honorable Subhadran, what did you do for last 5 years? Licking the boots of the government. What else he has done?
Right, boom,
Mr. Sir, more than 100 prisoners were released between 2000 and... Please sit down, sir. Right. Tell that...
So, right. Don't get involved that day.
You keep barking behind me.
Why do you want to,
get out?
Worry about it?
Now, between 2015 and 2019, more than 100 Tamil political prisoners were released. I'm not satisfied with that. We pressed for the release of everybody. But if you ask, what did you do? We pressed for it. We sat in the opposition. We were not part of the government. Right? We are not like you. We are not like you. When Maitripala
again, you are getting involved.
Then come and sit here in the government.
You address it, yeah.
So I'll get on to the matter at hand. There is a very serious financial issue that the country is facing. And today, supplementary estimate has been presented, and the justification for that is COVID-19. We do appreciate that you need money, that you have to fight this hard. But it is only in this house that we can actually talk about whether you are doing that in the proper way. I am glad two of the persons I wanted to mention are in the house today. Right? Honorable Professor Thissavitharana is here. The most respected, most senior person in the field is part of the government, is an MP. He is in parliament. One who knows about viruses more than most people is with you. I saw a few days ago, he had made a public statement saying the army commander doesn't know anything about viruses. Very true. Army commander doesn't fight viruses. He can't even see them. You have to look at it through a microscope. Honorable Professor Thissavitharana knows Why don't you use him? Why are you using the army commander? The other person is Honorable Dr. Sudarshini Vanapala, an expert in public health. That is her field. Right? You appoint a minister in charge of COVID-19, but none of what she says happens in this country. And when she raised an alarm about money, now today you have presented a supplementary budget. When she raised an alarm about money, what did the chief opposition whip do? He went to the press and said, oh, she is under immense stress. Now, Honorable Mrs. Vanandapulle, your whip wants you to be referred to a psychiatrist. That is what he was telling the people, right? Your chief government whip was referring you to a consultant psychiatrist. Now, when we have, I mean, this is a government that is so fortunate to have two people who must make decisions, who must take the lead, right? You have them with you, and you are fighting the virus like fighting some foreign troops. Give it to the army commander. What does the army commander know? What does the army commander know about even law? To say that there is a lockdown here, there is a travel restriction. Where is it? Where is it? A law must be in writing and must be published. Only then it qualifies to become a law. Right? Nothing. PMD, Presidential Media Division. Is that how laws are made? Now he is silent. Honorable Dasiri Jayasekara, who have been in this house for so long. Is that how laws are made? You pride yourself calling yourself a Democrat. You give all that power to one man and he issues media statements. And that is considered law. He says, if I speak, that is a circular. Circular. That is the law. The circular law. Right? Okay. So now you can laugh, right? You are enjoying what I'm saying. But you mustn't allow that to happen. If you are a responsible minister in the government, you must not allow that to happen. You are mismanaging this pandemic. That is why we are in the third wave now. You are unable to manage it. We will even have a fourth wave and more people will die. Right? There are variants happening. This is a new phenomenon, right? Health authorities, health experts must take the lead in this matter. So we don't mind voting for supplementary estimates. You need the money. We do know that. Around this time last year, we even went to court asking that Parliament be reconvened. And one of the reasons we asked for was to pass estimates so that it can be used to fight COVID-19. That time you did not want. You did it by executive fiat. Now you are coming to Parliament. This is a proper procedure. Another thing, you need laws. So I keep saying this not only because I have presented a bill, but you need laws. You need proper laws. A country must be governed by laws, not by executive fiat, right? Not at the whims and fancies of the army commander of the country. This house is redundant. This house has become redundant if this house cannot make laws for 1 year on this crucial issue. Most other countries within weeks made laws, special laws to combat this situation. And here, we don't want to do that. Why don't we want to do that? Because that will impede with the way the army commander will function. Right? He wakes up one morning and he decides how this must be handled. So, this money, you have Itukama fund. Right? Only after a question was asked about its utilization, you came up with 23% that had been used. In January, only 6% had been used. You have that money. You have called for funds. People are donating. Use that. Use that first. Up to now, only 1.3 billion, only 300 million has been used. You have 1.75 billion in that account.
Honourable Member, you have consumed 5 minutes more.
I think there is more time, sir. Some of the honourable members have conducted another session of Parliament in the centre today and gone out. They may not come back. they are holding Parliament outside now, I am told.
But anyway, help me by finishing.
Thank you, sir. I'll wind up. So the only point I want to make is that we must get together and fight this. And we, on this issue and on many other national issues, we don't play politics. please don't, just to get popularity, accuse us of playing politics. But you are not utilizing members who have been elected by the people to get together and face this situation. You're not doing that. The constitution of our country is not designed in that way. True enough, the executive president is the head of the cabinet, but he's only the head of the cabinet. The executive consists of cabinet ministers and others. So we are a house of representatives. We must express the views of our people. We must participate in decision making. And we are appealing to the government. Do that. If you do that properly, we can win this battle against COVID-19. But if you go the way that you have gone so far, I'm afraid there will be no place to lay our heads. Thank you.
Thank you. Honorable Ajit Timad Kabral.
හදිසි කටයුත්තක් සඳහා කතා නැගතුනේ මගේ මැතිවරණ කොට්ටාෂයේ පිළිබඳව මම විස්තර වාගයක් ලැබුණා සුදර්ශනී ෆර්නාන්ඩෝ කුල ඇමතිතුමිය ඉන්න නිසා මාවනල්ලේ මේ දවස්වල ඇමතිතුමිය දැන් වෙනකොට රෝහලේ 44 දෙනෙක් ඉන්නවා කොරෝනා එක්ක ඒ වගේම PCR 100ක් කරුවම 78 දෙනෙකුට පොසිටිව් 700 ගානක පොකුරක් දැන් වෙනකොට ඉන්නවයි කියලා සනාථ වෙලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්තුමා උත්සාහ කරා සමහර ඇතැම් කොටස් වහන්න ඒ කියන්නේ ලොක්ඩවුන් කරන්න හැබැයි දිසාපත්තුමාගෙන් ඇහුවම දිසාපත්තුමා කියනවා එයාට බලතල නැහැ වහන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමා කියනවා එයාටත් මුකුත් කරන්න බෑ බලයක් නැහැ කියලා හමුදාපතිගේ අනුමැතිය ගන්න ඕනේ කියලා මේක බරපතල ප්‍රශ්නයක් ඊයේ වෙනකොට අද වෙනකොට 14 දෙනෙක් මැරිලා දැන් මේක හරි භයානකයි ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නැහැ මේ ගැන මොකක් හරි ක්‍රමයක් වහාම ගත යුතුයි දේශපාලන නායකත්වයක්වත් නැහැ මේ පැත්තේ mantriවරු ඇමතිවරයෙක්වත් යන්නේ නැහැ බලන්න
අවුක සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට සම්පූර්ණ බලතල තියෙනවා මේ කාර්ය සාධක බලකායේ සභාපති එක්ක එකතු වෙලා ලොක්ඩවුන් කරන අවශ්‍යතාවය මත
ඔබතුමිය අපේ ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක කතා කරලා බලන්න එතුමාට මේ බලය දෙන්න එහෙමනම්
මම හොයලා බලන්නම්
ඔව් යස් අනුරබල්
කම්බරු කතා නායකතුමනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අද අපි භාණ්ඩාගාර බිල්පත් නිකුත්වේ සීමාව වැඩි කරනවා ඒත් එක්කම ආනයන අපනයන පාලන යටතේ නිකුත් කරන ද රෙගුලාසි ඉදිරිපත් කරලා තිබෙනවා ඒත් සමගම පරිපූර්ණක ඇස්තිමේන්තුවක් ඉදිරිපත් කරලා තිනවා රුපියල් බිලියන 200ක ඒවායි අනුමැතිය ලබා ගැනීම සඳහා තමයි මේ විවාදය තිබෙන්නේ එයට සහභාගී වෙන්න මට අවස්ථාව ලබා දීම ගැන මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද දින දියුරුන් දුන්න ගරු රනිල් වික්‍රමසිංහ මහත්තුමාට මා සුභ ප්‍රාර්ථනා කරන ගමන්ම එතුමා කරපු ඒ කතාව පිළිබඳවත් වචන කල්පයක් කීමට මට අවසර දෙන්නේ කියලාත් මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතනදී
ඔඩර් ප්ලීස්.
ඔව් එතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අහුන්කම් දුන්න ගරු රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඒ කතාවට එතුමා පුඩ පුනා කීවා IMF එකට යන්න කියලා මම හිතන්නේ එතුමා හිටියානම් යයි ඒ වුණත් අපි දැක්කා IMF එකට ගිහිල්ලා වෙච්ච සිදුවීම මම ඒ ගැන අද කෙටි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා මම හිතන්නේ අද අපි තීරණය කළ යුත්තේ අපේ ඉදිරි ගමන ගැන අපි ඉදිරි ගමන ගැනත් දැනටමත් කීප වතාවක්ම කියලා තියෙනවා ඒ වුණත් අද දින මම ඒ ගැනත් යම් වචන ස්වල්පයක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතනදී ඊට පසුව කතා කරපු තවත් මන්ත්‍රීවරයෙක් සල්ලි අච්චු ගැසීම පිළිබඳවත් කතා කළා. රුපියල ගැන කිව්වා මම ඒව පිළිබඳවත් හොඳ විස්තරයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතුමා ඒ වුණාට මේ අවස්ථාවේදී සභාවේ නැති එක ගැනත් මම කනගාටුයි. අපේ දයාශ්‍රී ජයසේකර ගරු ඇමතිතුමා විවිධ ප්‍රශ්න මතු කෙරුවා. ඒවා ඉතාමත් වැදගත් ප්‍රශ්නයට මම දකිනවා. GSP Plus පිළිබඳවත් මොරටෝරියම් එක තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ තියෙන අවශ්‍යතාවය ගැන එතුමා කතා කරුවා. අපි ඒව පිළිබඳව ඉදිරි කාලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අපි දැක්කා TNA එකේ මන්ත්‍රීවරයෙක් මේ වෙලාවේ කතා කරලා අවුරුදු 11ක් මේ පාර්ලිමේන්තු හිටියත් ඒ අය කරපු දේවල් ගැන මම හිතන්නේ ඒ කතාවෙන්ම තේරෙනවා ඒ අය බොහෝ කාලයක් තිස්සේ ඉල්ලා සිටපු දෙයක් දැන් සිදුවෙන්න යනකොට මම හිතන්නේ ඒක අර හිඟන්නාගේ තුවාලය ගැන එතුමාමත් කතා කරුවා. ඒකෙන් පෙනී යන්නේ ඉතාමත් පැහැදිලි ලෙස හිඟන්නාගේ තුවාලය කවුරු හරි සුව කරන්න බලාපොරොත්තු වෙනකොට ඒ හිඟන්නා සමරක් වෙලාවට කලබල වෙනවා. ඉතින් ඒ කලබලීමක් අපි දැකලා තියෙනවා. ඒ කලබලීම හරහා ඒ පුද්ගලයන් මේ තුවාලේ හොඳ කරනවා වෙනුවට තුවාලේ තවදුරටත් කරගෙන යන්නට අවශ්‍යතාවයක් තියෙන නිසා ඒ අය කලබලීම අපි හිතන්නේ සාමාන්‍ය දෙයක්. ඒ වුණත්
why you don't want it to be solved, is it? You don't want it solved, so that's it. I know you don't want it solved because your entire future is lost. Your entire future as well as what you have been doing all these years is lost. And therefore, please sit down and listen. Because I have been listening to you, you know. Please sit down and listen. Your entire future is based. Your age, your entire future is based on having this beggar's wound being festered. So when the beggar's wound is being resolved and the beggar's wound is being healed, you have a problem. So therefore, please sit down and listen with some... So that's what we are trying to do, so that you all won't have a future. So that's why it's natural. So I have finished with that. Don't worry about it anymore.
Garu Katana Niyojya Kathanayaka Thumini, Api Dakka,
just sit down and listen. Be a little mature. You have been in Parliament, you said 11 years, no? So please sit down and listen.
Garu Niyojya Kathanayaka Thumini, Balu Balmata, Me Yojanasa Regulasi, Yam Akare King, අපේ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳවත් මා පොඩ්ඩක් කතා කරන්නට කැමතියි. ඒ වුණාට විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු කතා කරලා තියෙනවා මේක මේ හදිසියෙම සිදුවෙච්ච දෙයක් කියලා. මේ ආර්ථිකමය අපිට දැන් තියෙන ගැටලු අපේ නිර්මාණයේ සිදුවෙච්ච දේවල් හැටියට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අය පුන පුන එක කියනවා. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නට ඕනේ 2019 දී අපි බාරගත් ආර්ථිකය මොන වගේද කියලා. පුළුවන් නම් මේකට පස්සේ උත්තර දෙන්න. මොකද මේවා ඔක්කොම මම ගන්නේ මේ මහා බැංකුවේ තියෙන දත්ත අනුව, ඒ ආයම පබ්ලිෂ් කරපු දත්ත අනුව. වර්ධන වේගය සාමාන්‍ය කටට 6.8 සිට 2.3 දක්වා අඩු වුණා. ඒක පුද්ගල ආදායම අවුරුදු 5කට පස්සේ ඩොලර් 33කින් පමණයි වැඩි වුණා. අවුරුදු 5කට පස්සේ දලදේශ නිෂ්පාදිතය බිලියන 80 සිට බිලියන 84 දක්වා පමණක් වැඩි වුණේ. ණය බරතාවය 72 තිබිච්ච ණය බරතාවය දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව වැඩි වුණා 87 දක්වා. ණය තොගය ට්‍රිලියන 7 සිට ට්‍රිලියන 13 දක්වා වැඩි වුණා. ඒත් එක්කම පොඩි වේදම දලදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 4.2 සිට 6 දක්වා වැඩි වුණා. මම හිතන්නේ මේවා කියද්දී ඒ අයට කලබල වෙනවා ඇති. ඒ වුණාට මේක තමයි සත්‍ය තත්වය. ඉතින් අපි බාරගත්තේ ක්‍රමක්‍රමයෙන් රට අගාධයට ඇදගෙන ගිය ආර්ථිකය. ඒත් එක්කම රුපියලේ අව ප්‍රමාණය ගරුව නියෝජ ඔබතුමාලා කරුණා කළ වාඩි වෙලා ඉන්න පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකෝ. මේ ගරු කිරියල්ලි මැතිතුමා මම ඔබතුමාලා කතා කරනකොට කවදාවත් බාධා කරන්නේ නැහැ. ඔබතුමාලා
කිරියල් මැතිතුමා
මෙතුමා හැමදාම මේ සංඛ්‍යාලයකට ඉදිරිපත් කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා නේද? මෙතුමාගේ කතාවේ හරය තමයි බඩසුද්ද උනා ලේඩා මැරුණා.
ඔව්.
අංගයාලේකට හොඳටම හොඳයි.
මෙතුමා කියන්නේ.
මේ කවිරංජින් මැතුමා ලයිස්තුව කියුවනේ.
ඔව්. අමතුමා කතා.
මෙතුමාට වායි දන්නේ එතුමාට දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එතුමා ළඟ වාඩි වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දෙනවද? ඊට පස්සේ තව මේ ආසන හතරකට එහා වාඩිලෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙනවද කියන එක. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ඔබතුමා විසඳ ගන්න. ඒක මට මේ කරදර කරන්න එපා. ඒක අහගෙන ඉන්න පොඩ්ඩක්. සංඛ්‍යා ලේඛන පොඩ්ඩක් ඉගෙන ගන්න. සංඛ්‍යා ලේඛන ඔබතුමාලා දැනගෙන හිටියපල නැති නිසා තමයි පසුගිය රජයේ ඔබතුමාලට අහිමි වුණේ. ඉතින් ඒ නිසා දැන්වත් මේව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මේව පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා ලැබතුමා. ඉතින් ඒ නිසා මෙතනදී රුපියලේ තවත් තියෙනවද කියන්නේ? අහගෙන ඉන්න කවුරුනා කරලා. රුපියලේ අව ප්‍රමාණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි නිසා අපේ ණය බරතාවය බිලියන 1772ක් වැඩි වුණා. ස්වෛරිය බැඳුම් කරවල පොලි අනුපාතයේ 5.8 සිට 7.8 දක්වා වැඩි කරගත්තා. මේව තියෙන දත්ත. එතකොට අපනයන වැඩි වුණයි කියේ කිව්වා. GST ප්ලස් අරගෙන අපනයන වැඩි වුණයි කියලා කිව්වා. ඊට පස්සේ ඒ හරහා දෙන්න පුළුවන් ඔක්කොම වැඩ දුන්න අපේ නරඹිරවන්ටත්. මොකද වුනේ? ඒ අපි 2014 තිබිච්ච අපනයන ප්‍රමාණයම තමයි සාමාන්‍ය කටට ඔබතුමනට හදාගන්න පුළුවන් වුනේ. ඒත් එක්කම විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිල් 8.2 බිලියන 8.2 අපි වාර දුන්නා. මම ඒ කාලේ මහා බැංකුවේ අධිපති. එතකොට මම දන්නවා කීයක් බාර දුන්නාද කියලා. බාර දුන්නට පස්සේ ඒක ඊට පස්සේ ඒකට එකතු කරගත්තා බිලියන 10ක් ස්වෛරිය බඳුම් කර හරහා. ස්වෛරිය බඳුම් කර හරහා බිලියන 10ක් එකතු කරගත්තා. ඒ එහෙමනම් තියෙන්නට අවශ්‍යයි බිලියන 18ක්. අපිට බාර දුන්නේ 7යි. අපිට බාර දුන්නේ 7යි. එතකොට අපිට මේ සියලුම දේවල් කරන්න සිදුවුනේ මේ බිලියන 7ක් එක්ක. ඉතින් අපි දැන් කරගෙන යන්නේ ඒක තමයි. ඒකත් එක්ක කොවිඩ් වසංගතය ආවා. අපිට සමහරක් ගලා එම් අවිර වුණා. ඉතින් ඒ වුණත් අපි මේ කරගෙන යන දේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා එකක් පෙළෙන් දෙන්න ඕනේ. අයවැය හිඟිය 2014 දී තිබුණේ 5.7යි. ඒක වැඩි කරගත්තා 9.6කට. 9.6කට වැඩි කරගත්තා. සේවා නියුක්තිය 84 ලක්ෂයක් තිබිච්ච සේවා නියුක්තිය 82 ලක්ෂයට අඩු කරගත්තා. මහා බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් වැඩි කරගත්තා. රුපියල අගය 131 ඉඳලා 182 දක්වා ගෙනිච්චා. 39% අව ප්‍රමාණයක්. ඒකත් අව ප්‍රමාණය සිදු වෙනකොට මහා බැංකුවේ මැදිහත් වීම, ඒ කියන්නේ ඩොලර් විකිණීම ඇමරිකානු ඩොලර් මිලියන 3089ක් ලබා දුන්න මාකට් එකට. ඒ දීලත් 131 ඉඳලා 182 දක්වා පිළිහුණා. ණය ශ්‍රේණිය බාරගත්තේ ඔබතුමන්ලා BB- stable කියන තැනින්. BB- stable මතක තියාගන්න. ලබා දුන්නේ අපිට දුන්නේ කොහේද? B negative ලබා දුන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අහගෙන ඉන්න මේ මන්ත්‍රීතුමා, පොඩ්ඩක් අහගෙන ඉන්න, පොඩ්ඩක් සැලකිලිමත් වෙලා අහගෙන ඉන්න. විදේශ ණය සහ දේශීය ණය අතර තිබිච්ච අනුපාතය තිබුණේ 42:50 හැටියට. ඒ කියන්නේ විදේශ ණය අපි බාර දෙනකොට 42:52 තිබුණේ විදේශ ණය. දේශීය ණය තිබුණා 58%. ඒක වැඩි කරගත්තා විදේශීය ණය 48% දක්වා වැඩි කරගත්තා. ඉතින් ඒවා ඔක්කොම කරගෙන ඊට පස්සේ රාජ්‍ය ආදායම වැඩි කරගත්තා කියලා පුණපුණා කියනවා. රාජ්‍ය ආදායම වැඩි කරගත්තා කියලා කිව්වට ඒ වැඩි කරගත්ත සියලුම ආදායම නැති කරගත්තා පොලි අනුපාතයේ වැඩිවීම හරහා සහ රටේ වර්ධන වේගය අඩුවීම ගැන. අපි දැක 2020 දී අපිට අභියෝගාත්මක කාලයක් තිබුණා. අපි පිළිගන්නවා ඒක. 2020 දිත් සමහරක් අපේ සාර්ව ආර්ථික සාධක පිරිහුණා. ඒ පිරිහීමට හේතුව තමයි දවස් 66ක් ලොක්ඩවුන් එකක් තිබුණා. අපිට ජීවනෝපායට වඩා ජීවිතය ගැන සැලකිලිමත් වෙන්නට සිදු වුණා. ඒක ඉතාමත්ම බරෑරුම් තුලනයක්. ඒ තුලනයත් අපිට මේ සැලකිලිමත් වෙලා ඒ තුලනය පාලනය කරගන්නට සිදු වුණා. අපිට තීරණය කරන්න වුණා ජීවිතයේද, ජීවනෝපායද, අපේ රටේ ආර්ථිකයේද, අපේ රටේ ජීවත් වීම ගැන බලන්න ඕනේද කියලා. ඒ සියලුම ප්‍රශ්න එක හා සමානව එක වෙලාවට ආවා. ඉතින් ඒ ප්‍රශ්න අපි මූණ දුන්නා. දැනුත් අපි ඒක ප්‍රශ්නෙට මූණ දෙනවා. මොකද අපිට අපේ ජීවිත රැක ගන්නත් අවශ්‍යයි, ජීවනෝපාය රැක ගන්නත් අවශ්‍යයි. ඒ දෙකම අමාරුයි. මේ වෙලාවේදී. ඉතින් ඒ නිසා තමයි අපි ඔබතුමන්ලාගෙන් සහයෝගය ඉල්ලන්නේ. ඒ සහයෝගය ලැබුණේ නැහැ. ඇවිල්ලා සමහරක් වෙලාවට බොරුවට කතා කරුවට ඒ සහයෝගය ඇත්ත වශයෙන්ම ලබා දුන්නේ නැහැ. සමහර මන්ත්‍රීවරු අපිට ලබා දීලා තියෙනවා. සමහරක අපිට කතා කරලා අපිව දිරිමත් කරලා තිබෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ වුණත් විපක්ෂයක් හැටියට අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳ කතාවක් කෙරුවා. මම හිතන්නේ ඒක අනිත් අයටත් ඉගෙන ගන්න පුළුවන්. එතුමා කිව්වා මේ අවස්ථාවේදී අපි එකතු වෙලා මේක කටයුතු කරන්න ඕනේ කියන එක.
86 ආයතතේ මම මේ ප්‍රශ්නේ මේ වෙලාවේ මු කරන්නේ රීති ප්‍රශ්නයක් විදිහට. මෙතුමා ආරක්ෂාව සහ ඒ කියන්නේ ආරක්ෂාව පිළිබඳ කතා කරා, මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව, ඒත් එක්කම ආර්ථික ආරක්ෂාව, මේ සියල්ලම මම අහන්නේ. දැන් රට ණයබරතාවයකින් පත් වෙලා චීන කොලොනියක් බවට පත් වෙන්න යනවා කියලා නොඑක කතා තියෙන අතරේ දැන් පොඩකින් මගේ ප්‍රශ්නේ අහන්නේ, ඒ ප්‍රශ්නේ අතරේ දැන් මේ තිස්සමහාරාමේ වැව්හාරන්න හමුදා නිලැඳුමට සමාන නිලැඳුම් ඇඳගත්තු චීන හමුදාවක් යයි සැක කරන පිරිසක් ඇවිල්ලා තියෙනවා. මේ කවුද? මේ කොහොමද මේක කරන්නේ?
ඔබතුමා කතා කරන්න. මම ඉතා වැදගත් කතාවක් කරන මේ රටේ ප්‍රශ්න ගැන. මේ ඇවිල්ලා කියන කතාවල් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක පොඩක් සංවරයක් තියෙන ඉබේ. ඒක සංවරයක් තියෙනවා. ඔබතුමා වාඩි වෙලා අහගන්න. මොකද ලැජ්ජයි මෙහෙම කතා මෙහෙම හැසිරෙනකොට. එහෙම හැසිරෙන්න එපා. ටිකක් උපේක්ෂාවෙන් කටයුතු කරන්න. ඔබතුමා වාඩි වෙලා අහගෙන ඉන්න. මම එතනදී කියන්න කැමති මේ ප්‍රශ්න අපිට දැන් ප්‍රශ්න ඔබතුමා වාඩි අහගන්න. ලැජ්ජයි මෙහෙම හැසිරෙන විදිය. ගරු මනුෂ්‍ය නානක්කාර මැතිතුමා, ඔබතුමා මේ හැසිරීම මෙහෙම කරන්න එපා. වාඩි වෙලා අහගෙන ඉන්න. හරි. ඊට අමතරව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේදී අපිට 2021 අපිට විවිධ අභියෝග තිබෙනවා.
අපිට විවිධ අභියෝග තියෙනවා. වාඩි වෙලා අහගෙන ඉන්න. ඔහොම ඔබතුමාගේ මේ ඒ විදිහට හැසිරෙන්න එපා. වාඩි වෙලා අහගෙන ඉන්න. මම ඔබතුමා දන්නවනේ හොඳට පොඩ අහගෙන
ඉන්න.
පොඩ වාඩි වෙලා අහගෙන ඉන්න. පොඩ වාඩි වෙලා අහගෙන ඉන්න.
ඔබතුමා කතා කරගෙන යන්න.
ඔබතුමා හම්බන්තොට වාරායි විගුණට කතා කරු නෑනේ. ඉතින් ඒ නිසා හද නැතුව වහගෙන ඉන්න. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අහගෙන ඉන්න පොඩ්ඩක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද රජයේ ආදායමට අපිට යම්කිසි අභියෝගයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඒක. අපි හැමෝම දැනගන්නට අවශ්‍යයි. මොකද අපි රට වැහුවම අපිට ආය කරගන්න පුළුවන් වෙන ටැක්සස් බදු අඩු වෙනවා. සමහරක් අවස්ථාවලදී ඒක නැතුව යනවා. ඉතින් ඒ නිසා එතනදී අපිට ගැටලුවක් තිබෙනවා. ඒ වුණත් අපි දැකලා තියෙනවා අපේ සියලුම ආයතන ඒව ගැන සැලකිලිමත් වෙලා තාද කටයුතු කරගෙන යනවා. ඒ නිසා අඩු වුණත් මේ පළවෙනි මාස 5 මාර තුලදී යම්කිසි අඩුවීමක් අපිට තිබුණත් අපි දැන් පුළුවන් තරම් ඉක්මනින් ඒ අඩුවත් පියවගෙන ඉදිරියට යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුනරාවර්තන වියදම් අපිට වැඩි වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම කොවිඩ් සඳහා අද අපි අතිරේක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ඔබතුමාත් නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙක් හැටියට හිටපු නිසා ඔබතුමා ඒක හොඳටම දන්නවා. සමහර කාලට ඒ වාගේ අවස්ථාවලදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඒ මුදල් ඒ වෙලාවෙම අපිට අවශ්‍ය වෙනවා. මොකද ඒ දැන් අපි බිලියන 131ක් කොවිඩ් සඳහා පමණක් ඒකට අවශ්‍යතාවයක් තියෙන නිසා ඉල්ලා තිබුණා. ඒත් එක්කම තවත් අනිකුත් අතිරේක වියදම් සඳහා තවත් බිලියන 60 රුපියක් අපි ඉල්ලා තිබුණා. ඒ නිසා
ඔබතුමාට තවත් විනාඩි 2යි.
හොඳයි මම ඒත් ඊට පස්සේ ඉල්ලා තිබුණා. ඉතින් ඒ නිසා ඒවා පියවීම සඳහා අපි මේ මුදල් ඉල්ලා තිබෙන්නේ. මොකද ඒවා නොතිබුණොතින් අපිට මේ ගමන යද්දී ගැටලුවක් වෙන්න පුළුවන් නිසා. ඒ පමණක් නෙමෙයි. අපි මොරටෝරියම් එකක් ලබා දීලා තිනවා. ණය පසුස් කිරීමට සඳහා අපි මේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැනත් මම පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි අදියරේදී අපි රුපියල් බිලියන 3414ක් අපි බැංකු හරහා සහ බැංකු නොවන බැංකු හරහා ලබා දීලා තියෙනවා සියලුම ගනුදෙනු කරුවන්ට. ඒ අයගේ ගෙවීම් අපහසුතාවය නිසා ඒකට තවදුරටත් එයාට ශක්තියක් ලබා දීම සඳහා දායසිරි ජයසේකර ගරු ඇමතිතුමා කිව්වා තවදුරටත් තව සමහර තැන්වලදී දෙන්න වෙයි කියලා. අපි ඒ ගැන සැලකිලිමත් වෙලා ඒකත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඊට අමතරව බැංකු නොවන මූල්‍ය ආයතන බිලියන 525ක් ලබා දීලා තිබුණා මේ ණය දීර්ඝ කිරීම සඳහා. ඉතින් ඒ නිසා ඒවා ඔක්කොම අපි ලබා දුන්න සහන ඒ සහන හරහා තමයි අද රට නැවත වරක් ආර්ථිකමය පැත්තෙන් වර්ධනයකට ගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ පමණක් නෙමෙයි සෞභාග්‍ය ණය හරහා 104 පොලියට අපි ලබා දීලා තියෙනවා බිලියන 166ක්. ඉතින් මේවා දවන්ත සහන ලබා දීලා තියෙනවා. ඉතින් මේ සහන ගැන බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති. ඒව කතා කරන්නේ නැහැ. ඒ වුණත් ඒව සිදුවලා තියෙන බවත් අපි මතක් තියාගන්න අවශ්‍යයි. ඉතින් මේ අවස්ථාවේදී අපිට මේ ෆොරින් එක්ස්චේන්ජ් විදේශ විනිමය පිළිබඳව යම් ගැටලු මතුවලා තිබෙන්නේ බොහෝ ආනයන කරුවන් හිතාගෙන ඉන්නේ තවදුරටත් මේ රුපියල පිරිහෙයි කියලා. ඉතින් ඒ නිසා ඒ අය තවදුරටත් ඒ තමන්ට ලබාගෙන තිබෙන විදේශ විනිමය තියාගෙන ඉන්නවා. ඒත් එක්කම අප ආනයන කරුවන් පුළුවන් තරම් ඉක්මනින් ආනයන කිරීමට පෙළඹෙනවා. ඉතින් ඒ ස්පෙකියුලේටිව් ඩීල්ස් නිසා ඇතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ වුණත් අපි ඉදිරි කාලයේදී මහා බැංකුවත් සමග එකතු වෙලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒවට විසඳුම් ලබා දෙනටත් අලුත් ප්‍රතිපාදන වෙන් කරලා ඒවට අපි කටයුතු කරන්නටත් බලාපොරොත්තු වෙන බවත් මම මතක් කරලා දෙන්නට කැමතියි. ඒත් එක්කම GST Plus සහනය පිළිබඳවත් බොහෝ දෙනෙක් කතා කරුවා. GST Plus සහනය අපිට ලබා ගැනීමට නම් පසුගිය රාජ්‍ය කලා වගේ අපේ රට සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිය මට්ටමින් දැවැන්ත අර්බුදයකට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් අපි ඒ හරහා කටයුතු කරන්න තියෙන දේවල් කටයුතු කරන ගමන්ම අපි රට සූදානම් කරගන්නට ඕනේ. අපි කොහොමද මේවාට මුහුණ දෙන්නේ කියන එක. මොකද අපේ එක පැත්තක් තියෙනවා රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන එක, අනිත් පැත්ත තමයි රිස්ක් මැනේජ්මන්ට් එක. අපි කොහොමද මේ වගේ දේවල් සිදු වුණොතින් අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේ දෙපැත්තම අපි ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා රාජතාන්ත්‍රික මට්ටමින් ඒ කරන්න ඕනේ දේවල් කරන්න ගමන් අපේ ආර්ථිකමය හසුරුවන පැත්තෙන් අපි බලලා ඒවට කරන්න ඕන පිළියම් ගැනත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වගේම තත්ත්වයකට මුහුණ දුන්නා 2010 දී. අපි ඒවට මුහුණ දීලා මේ විපක්ෂයේ කිව්වට ඒ කාලෙත් රුපියල අව ප්‍රමාණය වෙයි, රුපියල අරක වෙයි, මේක වෙයි, අපේ සියලුම
factories වැහි 6 ලක්ෂයක් රැකියාව නැති වෙයි කියලා ඒවා කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඉදිරි කාලයේදීත් මා අපේ ගඩුදෙනු කරුවන්ටත් අපේ රටේ අපනායන කරුවන්ට සහ ආනායන කරුවන්ටත් මම ඉතාමත් පැහැදිලිව කියා සිටින්නේ අපි ස්ථාවරත්වය ගෙන එනවා. ඒක ගෙන එන එක ගෙන එනවාමයි අපි ඒ සඳහා අවශ්‍ය වෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසි කෙනෙක් කලබල නොවි මේ විපක්ෂයේ සමහරක් අය කියන දේවල් වලට කලබල නොවි තමන්ගේ කටයුතු කරගෙන යන්නයි කියලා මම ආරාධනා කරන ගමන්ම මේ අවස්ථාව මට ඔබතුමා ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ස්තුතියි ඔබතුමාට. ගරුව විජිත හේරත් මන්ත්‍රීතුමා විනාඩි 10යි.
නරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔව් මන්ත්‍රී
අජිත් කබ්‍රල්.
නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ අපි තුමන්ලා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පිළිබඳව මේ සභාව නොමග යවන දෙයක් අපේ කබීර් හසින් මැතිතුමා කිව්වා. ඒක පැහැදිලි කරන්න ඕනේ. විශේෂයෙන්ම ඒ කොට්ටාස දෙක මහරාව සහ ඉඟුල් ලෝය කියන කොට්ටාස දෙකේ වැඩි PCR ප්‍රමාණයක් කරපුවම වැඩි 100කින් 70ක් පොසිටිව් වුණා. ඒක හරි. ඊළඟට අපි සියලු දෙනාම ප්‍රාදේශීය ලේකම් ඇතුළු දේශපාලන අධිකාරියේ සියලු දෙනාම යෝජනා කරා මේ කොට්ටාස නතර කරන්න ඕනේ කියලා. නමුත් ඒක නෑ නෑ ඔබතුමාගේ වෙලාව නෙවෙයි මට ඒක පැහැදිලි කරන්න. මේක නොමග ගෑවීමක්. ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමාට මොකද්ද තියෙන්නේ?
ඔබතුමා කැටියෙන් අවසන් කරන්න.
විනාඩි 10ක්.
ඔබතුමා
ඒ නිසා විශේෂයෙන්ම ඒකෙදි සෞඛ්‍යාංශය කියන ආකාරයට තමයි ඒවා ලොක්ඩවුන් කරන්න, එහෙම නැත්නම් නතර කරන්න. ඒකෙදි අධ්‍යක්ෂතුමන් ප්‍රකාශ කරේ මේක නිරෝධායනය කරලා තියෙන කොට්ටාස දෙකක තමයි අහුනේ. අහඹුල් ලෙස නෙමෙයි PCR පරීක්ෂණ කළා. ඒක නිසා තමයි නතර කළා නැත්තේ. වැඩි හොඳට ඒ ප්‍රදේශවල තියෙන කඩවල් ටික වහලා තියෙනවා. ඒක නිසා සභාව නොමග යවන්න එපා. අපි දේශපාලන අධිකාරිය පමණක් නෙමෙයි සෞඛ්‍යාංශය ආරක්ෂකාංශයේ සියලු දෙනාම අපි එක්කව වෙලා කටයුතු කරනවා. ඔබතුමාටත් ආරාධනා කරනවා.
ඔබතුමා කතා
කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔය ඉදිරියට දෙන්න එපා. මගේ විනාඩි 10 12 මාට ඉවරයි සභාව. එහෙම අවශ්‍ය වෙලාවට කතා කරන්න බෑනේ. කතා ලයිස්ට් එකක් තියෙනවා. ඒක ඒ විදිහට ඔයාට ඕනේ වෙලාවට කතා කරන්න දෙන්න බෑ. අවශ්‍යතාවයට කතා කරලා වෙනම ඉල්ල ගන්න. එහෙම කතා කරන්න දෙන්න බෑනේ. මගේ විනාඩි 10. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ බිරුවට වැඩක් නැහැ. මේ වගේ ආර්ථිකයකට මහ ලොකු කයිවරු ගෙවුවට වැඩක් නැහැ. අජිත් කබ්‍රල් මහත්තුමා දැන් කයිවරු ගෙවුවා මහ ලොකුට ආර්ථිකය මෙච්චර කියලා. හැබැයි ඒ ආණ්ඩුවේම දයාසිරි අමතුමා ඉතාල පැහැදිලිව කියලා තියෙනවා කයිවරු ගෙවුවට වැඩක් නැහැ. ශ්‍රී ලංකාව ඉන්නේ මහා බරපතල ආර්ථික අර්බුදයක කියලා. ඒක තමයි ඇත්ත. එතුමාගේ කතාව තුළ ඉතාල පැහැදිලිව කිව්වේ ඩොලර් නැහැ. බැංකුවල ඇත්ත කතාව වාණිජ බැංකුවල රජයේ බැංකුවල ඩොලර් නැහැ. මහා බැංකුවේ විතරයි ඔය විදේශ සංචිතේ ඩොලර් ටිකක් තියෙන්නේ. ලොකු ආර්ථික අර්බුදයක තියෙන්නේ. මොන සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරත් ඇත්ත කතාව ඒක. මෙතුමන්ලා බලයට එනකොට කයිවරු ගැහුවා හාල් මිල පාලනය කරනවා ගැසට් හතක් ගහලා තිනවා මේ වෙනකොට. දැන් මොකද වෙලා තියෙන්නේ? ගැසට් පිට ගැසට් ගැහුවට හාල් මිල පාලනය කරගන්න පුළුවන් වෙලාද? නාඩු කිලෝයක රුපියල් 120යි 130යි. සම්බ රුපියල් 140යි 160යි. කීරි සම්බ රුපියල් 200ට වඩා වැඩි. හැබැයි කිව්වේ මොකද්ද? හමුදාවේ බ්‍රිගේඩියර් දාලා දැන් ගබඩා කිරීම කරලා මාස 9කට කන්න දෙන්න අපිට හාල් තියනවා කියලා. අද මොකද තත්ති? අද හාල් නැහැ. මේ හාල් අර්බුදියත් එක්ක මේ පහුගිය මැයි මාසේ 30 වෙනිදා වෙනකොට බාස්මති හාල් මෙට්‍රික් ටොන් 6000ක් ගෙන්න මේ අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගත්තා. පකිස්තානයෙන් මෙට්‍රික් ටොන් 6000ක් බාස්මති හාල් ගෙන්නන්න තීන්දුවක් ගත්තා. ටෙන්ඩර් කැඳෙව්වා. දැන් මේක මේ අර්බුදයක් නැහැ හාල් තියනවා කියලා කියනවා. අදත් කැබිනට් ප්‍රකාශ කියනවා හාල් තියනවා කියලා. දැන් ඒ මෙට්‍රික් ටොන් 6000 ගේන්න තීන්දුව ගත්තට පස්සේ මෙට්‍රික් ටොන් තව ලක්ෂයක් ගේන්න පොනිසම්බ ලක්ෂයක් ගේන්න ආපහු තීරණය ගත්තා. අනිත් පැත්තට කියනවා අපිට සහල් තියනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමනම් මොකද පිටරටින් හාල් ගේන්නේ? දැන් මේ කාබනික පොහොර ව්‍යාපෘතියක් යනවා. දැන් මේ ගේන හාල් වල ඒ ගොවිතැන් කරලා තියෙන කාබනික පොහොර යදලද? නැහැ. මේ රසායනික පොහොර වලින් ගෙනා පකිස්තානයේ කොහෙද බාස්මති දැන් කාබනික පොහොර දාලා? නමුත් ඔබතුමන්ලා දේශීය ආර්ථිකය ගැන කතා කරාට හාල් ගෙන්නන්නේ නැහැ. 60ක්වත් හාල් ගෙන්නන්නේ නැහැ. එහෙමයි කිව්වේ. එක හාල් 60ක්වත් පිටරටින් ගෙන්නන්නේ නැහැ කියලා. මෙට්‍රික් ටොන් ලක්ෂයක්, මෙට්‍රික් ටොන් 6000ක් බාස්මති, මෙට්‍රික් ටොන් ලක්ෂයක් පොන්නිසම්බා පිටරටින් ගේනවා. ඒ දේශීය ආර්ථික කතා බොරු. ඒවා නිකන් කයිවාරු විතරයි. ඒ නිසා තමයි ආර්ථිකය කඩන් වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ඉන්ධන මිල ඉහළ යාම ප්‍රශ්නේදී ඉතා පැහැදිලිව ආණ්ඩුව පෙට්‍රල් 92කින් රුපියල් 39.33ක බද්දක් ගහනවා. ඒ විතරක් නෙමෙයි 95න් පෙට්‍රල් 95න් 60.48ක බද්දක් ගහනවා. ඩීසල් ඔටෝ ඩීසල් වලින් රුපියල් 13ක බද්දක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකා සුපර් ඩීසල් වලින් රුපියල් 35.20ක බද්දක් තියෙනවා. දැන් ඩීසල් රුපියල් 7කින් වැඩි කරා. මෙතන 13ක බද්දක් ගහනවා. ඔහුතුමාලට කරන්න තියෙන බද්ද අයින් කරන එක විතරයි. මේක හරි සරල දෙයක්. බද්ද අඩු කරන එක විතරයි. බද්ද අයින් කරන්නත් ඕනේ සම්පූර්ණයෙන්ම. බද්ද අඩු කරපු ගමන් තෙල් මිල ස්ථායි තියාගන්න පුළුවන්. තෙල් මිල ස්ථායි කරන අරමුදලක් ගැන කතා කරා. එදා ජනතාව රැවට්ටුවා. කෝටි 20000ක ස්ථායි කරන අරමුදලක් තියෙනවා. අපි තෙල් මිල වැඩි කරන්නේ නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වුණාට අපි 7-5කින් වැඩි කරන්නේ නැහැ කියලා. අන්තිමට ගම්මන්පිල ඇමතිවරයා කියනවා එහෙම ස්ථායි කරන අරමුදලක් නැහැ. මං දන්නෙත් නැහැ එහෙම එකක් කියලා. එතුමා ඉස්සෙල්ලම කිව්වේ එහෙම අරමුදලක් නැහැ කියලා. පස්සේ මහ බැංකුව වර්තාවලින් මේක උපුටලා පෙන්නකොට තමයි කිව්වේ එහෙම එකක් තියෙනවා ඒකේ සල්ලි වෙන එකකට දාලා කියලා. දැන් මේ බයිලා ගහනවා. රටේ ජනතාව රැවට්ටුවා. මේ කෝටි 20000 අරමුදලක් තියෙනවා. තෙල් මිල වැඩි වුණාට අපි වැඩි කරන්නේ නැහැ කියලා. නමුත් අද වැඩි කරලා තියෙනවා. මේ බදු මුදල් අඩු කිරීමෙන් ජනතාවට සහනය දෙන්න පුළුවන්. ගෑස් පිළිබඳව ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව ලිට්‍රෝ ගෑස් එක ගෙන්නන්නේ මෙට්‍රික් ටොන් එක මෙතුමන්ලා දාපු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව. මේ පත්‍රිකාවේ මොකද්ද මේ කියන්නේ? පස්වෙනි මාසේ 14 වෙනිදා දාපු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය මුදල් ඇමතිවරයයි බඳුළු ගුණවන්ත ඇමතිවරයයි ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලාෆ් ගෑස් ටර්මිනල් හම්බන්තොට තියෙන ඒ ලාෆ් ගෑස් සමාගමේ අනුබද්ධ පුංචි සමාගම 40%ක් මිලදී ගන්න කැබිනට් පත්‍රිකාවක් දාන. ඒක ගන්න ලිට්‍රෝ සමාගමේ. මේ කැබිනට් පත්‍රිකාවේ කියනවා ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ගන්න ඒගොල්ලෝ ගෙන්නන්නේ 105ට ඩොලර් 105ට ලාෆ් සමාගම ගෙන්නන්නේ ඩොලර් 35ට. ඒ කියන්නේ 3 ගුණයක් වැඩි. රජයට අයිති වියත්මගේ එක්කෙනා සභාපති අනිල් කොස්වත්ත. ද අනිල් කොස්වත්ත තමයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති. මෙතුමන්ලගේ ඇවිල්ලා මේ මේවා වියත්මගෙන් මේවා ආර්ථිකය හසුරුවනවා කියපු කෙනා රුපියල් 120ක් පඩිගන්න සභාපතිවරයා. ඒ සභාපතිවරයා ලිට්‍රෝ ගෑස් කම්පැනිය රජයේ සමාගමක් වෙලා මෙට්‍රික් ටොන් එකක් ගෙන්නන්නේ මේ වෙළඳපළට දාද්දී ඩොලර් 105ක් වෙනවා. හැබැයි ලාෆ් සමාගම 35ට දානවා. ඉතින් ලාෆ් ගණන් මේ ගෑස් ගණන් ගැන අහන්න දෙයක් නෑ. ඉන්ධන වලට තෙලා තියෙන ප්‍රශ්නෙම තමයි. අපි අහන්න කැමති මේකේ කොටස් මිලදී ගන්නකොට දැන් මේ ලාෆ් සමාගමේ ණයගෙවන්න තමයි මේ හිලව් කරන්නේ. සල්ලි නෑ කියනවා. අර්බුදේ කියනවා. හැබැයි මේ බංකොලොත් වෙච්ච ලාෆ් සමාගම මිලදී ගන්න ඒකේ 140ක් ගන්න එහෙම නැත්නම් අර ණය ටික ගෙවන්න උදව් කරන්න වැටිච්ච බංකොලොත් වෙච්ච ඒ තමන්ගේ යාළුවව බේර ගන්න මොකද්ද කරන්නේ? මේකට සල්ලි දාලා ඒකේ කොටස් ගන්න හදනවා. කෝටි 2200ක ණයක් තියෙනවා ලාෆ් සමාගම බැංකුවලට, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට, බැංකු දෙකට. එහෙම ණයක් තියෙන සමාගම ගණිතී ලාෆ් ටර්මිනල් සමාගමේ වාර්ෂික වත්කම් වාර්ෂික ඇසට්ස් ෆිනෑන්ෂල් ඇසට්ස් ඒ ඩික්ලරේෂන් කරලා තියෙනවා. අපි ඉල්ලනවා පාර්ලිමේන්තුවට පුළුවන් නම් දාන්න ලාෆ් ටර්මිනල් සමාගමේ වාර්ෂික වත්කම් ප්‍රකාශනය දාන්න මේ පාර්ලිමේන්තුවට. ඒකේ මූල්‍ය තත්ත්වය ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරලා මේ තීන්දුව ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න. මොකද මූල්‍ය බලය අයිති මෙතෙන්ට. එහෙම කරන්නේ නැතුව එක එක්කෙනාගේ කොටස් තියෙන පළියට සමහර ඇමතිවරුන්ගේ මේ ලාෆ් සමාගමේ කොටස් තියෙනවා. ඒවත් එක්ක මේවා මිලදී අරගෙන බංකොලොත් වෙච්ච ආයතන බේර ගන්න හදනවා මහජනතාවගේ සල්ලි දාලා. ඒකෙන් තමයි ආර්ථික කඩම් වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ හාල් ප්‍රශ්නේ, ඒ වගේම ඉන්ධන ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි ඉන්ධන ප්‍රශ්නේ ගත්තොත් දැන් පෙට්‍රෝලියම් එක පාඩුයි කියන අච්චර පාඩුයි මෙච්චර පාඩුයි කියලා. හැබැයි IOC එක මේ අවුරුද්දේ විතරක් මේ වෙනකොට 88 කෝටියක් ලාභයි. ඉතින් පැහැදිලිව ඒ මුදල් වාර්තාවල තියෙනවා. ඈනස්ටන් යන් ඒ විගණන සමාගමෙන් සහතික කරපු වාර්තාව තියෙනවා මල් ළඟ. මේ අවුරුද්දේ විතරක් මේ වෙනකොට 88 කෝටියක් ලාභ උපයලා තියෙනවා IOC කම්පැනි. ඒගොල්ලෝ මේ ඉන්ධන වෙළඳපළෙන් 5%ක් විතර හසුරුවන්නේ. ඉතුරු 5%-4%ම හසුරුවන්නේ පෙට්‍රෝලියම් සංස්ථාව. එහෙම වෙලා තියදී තමයි පාඩුයි කියලා කියන්නේ.
ඕඩර් ප්ලීස්. දිවා භෝජනයේ පෙර එතුමාගේ ඉතිරි විනාඩි 3 ලබා දීමට සභාව එකගත. හොඳයි කතා කරමු.
ඉස්සෙල්ල ඉල්ලුව ඒක තමයි අර ඕනේ නැති. හරි. හරි හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ විතරක් නෙමෙයි. දැන් අද උදේ පවිත්‍ර ඇමතුමිය අර කොවිඩ් අරමුදල ගැන උත්තර දුන්නා. එතුමිය කිව්වා කොවිඩ් අරමුදලේ සල්ලි වලින් තවම ඇම්බියුලන්ස් ගෙනාවේ නැහැ කියලා. ඇම්බියුලන්ස් ගේන්න හමුදාව දැන් මූලික කටයුතු කරමින් තියෙනවා කියලා. හැබැයි පහුගිය දවස්වල මුළු රටම දැක්කා ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරපු නිවේදනේ. කොවිඩ් අරමුදලේ එකතු වෙච්ච සල්ලි වලින් 23%ක් වියදම් කරලා තියෙනවා ඇම්බියුලන්ස් ගෙන්නන්න වියදම් කරා කියලා තිබුණා. ඒක ඇම්බියුලන්ස් එක වටිනාකම රුපියල් 194ක් කියලා සඳහන් වෙලා තිබුණා. ඒ ඇම්බියුලන්ස් ගාන ඇම්බියුලන්ස් වලට යන වියදමෙන් බෙදුවම එක ඇම්බියුලන්ස් එකක් රුපියල් 194ක් කියලා තිබුණා. දැන් ඒක ඉතා පැහැදිලිව ජනාධිපති මාධ්‍ය ඒකකෙන් නිකුත් කරපු නිවේදනය, ඒ නිවේදනය අනුව කිව්වා ඇම්බියුලන්ස් ගෙන්නන්න සල්ලි වියදම් කරා කියලා. ඒක අනුව තමයි 23%ක වියදම් වර්තාවක් දැම්මේ. හැබැයි දැන් අද ඇමතිතුමිය කිව්වා තවම එම්බියුලන්ස් ගේන්න ප්‍රොකියුමන්ට්ත් හදලා නැහැ ඒක හදන්නේ හමුදාවෙන් කියලා. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි සම්පූර්ණ ජනතාව රැවට්ටීමක් නේද? දැන් මේ ජනතාව දීපු සල්ලි ටික ආණ්ඩුවේ එකතු කරපුව නෙමෙයි ජනතාව පරිත්‍යාග කරපු සල්ලි මේ ඊටක මරමුදලේ තියෙන්නේ. ඒකත් වංචා කරනවා, ඒකත් හොරා කරනවා, ඒක හොරා කරලා බොරු කරලා ජනතාව රවට්ටනවා. එතනත් කරේ සම්පූර්ණ රැවට්ටීමක් ගරු කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි මේ කොරෝනා නිසා විපතට පත් වෙච්ච දැසිරි ඇමතිතුමත් මතු කරා මේ ලීසින් ක්‍රමයේ යටතේ වාහන ගත්ත අය, ඒ වගේම බැංකු වලින් ණය ගත්ත අය ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. අද සංචරණ සීමා දාලා බැංකු ඇරලා, හැබැයි කඩ වහලා, රෙස්ටුරන්ට් වහලා, එතකොට බැංකුවෙන් නියෝග කරනවා ණය ගෙවන්න, පොලිය ගෙවන්න.
විනාඩි දෙකයි මන්ත්‍රීතුමා.
විශේෂයෙන්ම සංචාර කර්මාන්තේ විශාල අර්බුදයක් වෙලා තියෙනවා. මේ නිකුත් කරන පොලිය, පොලියටත් පොලිය ගෙවන්න වෙලා තියෙන්නේ. 11.6 මේ පොලිය අය කිරීම කියන එක අන්තිම අසාධාරණ ක්‍රමයක් වෙලා තියෙන්නේ. ලීසින් කම්පැනි ලාභ වෙලා තියෙනවා අසීමිත විදියට. හැබැයි මේ ලීසින් ක්‍රමයට ණය ගත්ත අය මේක ගෙවා ගන්න බැරුව, වාරිකය ගෙවා ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා මේක මහ බැංකුව දන්නවා, අජිත් නිවට් කබ්‍රා ලැමතුමා දන්නවා, සාකච්ඡා කරලා තිනවා. තාම උත්තර නැහැ. නිකන් සහන දෙනවා, සහන දෙනවා කියනවා. සහන කාලයට මොකද්ද කියලා මාස 10ක සහනයක් දෙනවා නම් ඒ කාලය තුල කැපිටල් එකටත් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා, ඉන්ට්‍රස්ට් එකටත් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා, පොලියටත් පොලියක් ගන්නවා. ණය තුනක් වෙනවා. එතකොට මුලින් ගත්ත ණයට එක පැත්තකින් පොලිය අය කරනවා, ඊට පස්සේ සහන කාලය තුල තියෙන වාරිකයට, ඒ වාරිකයේ තියෙන කැපිටල් එකටත් පොලිය ගන්නවා, ඒකේ තියෙන වාරිකයේ තියෙන ඉන්ට්‍රස්ට් එකටත් පොලිය ගන්නවා. පොලි තුනක් එකතු වෙනවා. මේකත් එක්ක ණය තුනක්, වාරික තුනක් වෙලා තියෙනවා. ඒ නිසා මේ අසාධාරණේ වහම වෙනස් කරලා සාධාරණ ඉෂ්ට කරන්න. ඒ වගේම තමයි මේ බැරිකම, මේ කොරෝනා තත්ත්වයේ ඇතුලේ ආණ්ඩුවේ තියෙන අසමත්කම වහගන්න දැන් බලහත්කාරය පාවිච්චි කරනවා. බලහත්කාරය පාවිච්චි කරලා තමයි ග්‍රාම සේවකරුන්ට, සෞඛ්‍ය සේවකන්ට, පළාත් පාලන නිලධාරීන්ට සියලු දෙනාම රාජකාරිය අත්‍යවශ්‍ය කරලා තියෙනවා. දහසක් ප්‍රශ්න තියෙනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ, දහසක් ප්‍රශ්න තියෙනවා ග්‍රාම සේවක මහත්තුරුන්ට, පීචයි මහත්තුරුන්ට. පහුගිය දවස්වල ඒ ප්‍රශ්න වෙනුවෙන් ඒ අය හඩක් නැගුවා. දැන් මොකද ආණ්ඩුව කරන්නේ? මේ කොරෝනා වලට මුවා වෙලා ඒක දඩ මීමා කරගෙන අත්‍යවශ්‍ය සේවා කියලා ගැසට් ගහලා, අද මේ ගැසට් දෙකක් තියෙනවා, ඒක ඒව අත්‍යවශ්‍ය සේවා කියලා බලහත්කාරයෙන් වැඩ ගන්න. ඒ අයගේ තියෙන අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන්, මූලික අවශ්‍යතාවයන්, ඒකට උත්තර සපයලා නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගැසට් දෙකේ පිළිබඳව අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද බලහත්කාරයෙන් වැඩ ගන්න බෑ. ඒ අයගේ වෘත්ති අයිතිවාසිකම් තියෙනවා. අද සමහර හෙදියන් මාරු කරනවා ICU යුනිට් එකකට, කොතනාවල ඒකකට හොස්පිටල් එකකට මාරු කරනවා. හැබැයි පැහැදිලිව පුංචි අවබෝධයක් තියෙනවා, ඒ ICU යුනිට් එකේ කවුරු හරි නර්ස් කෙනෙක් වැඩ කරද්දි එයාට ඒ පිළිබඳ විශේ෷ පුහුණුවක් අත්‍යවශ්‍යයි. ඒවැනි ප්‍රතිකාර ශල්‍යකර්මයක් කරන ඒකකයක වැඩ කරලා තියෙන්න ඕනි. නමුත් දවසස්ල මාරු කරනවා එහෙම පුහුණුවක්වත් නැති අය. එසේ ඒවා පිළිබඳව කතා කරාම අත්‍යවශ්‍ය සේවා කියලා මේ ගැසට් ගහලා දැන් එයට ඉතින් මෙහාට කතා කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ග්‍රාම සේවක මහත්තුරුන්ට සහ මේ නම් කරලා තියෙන මේ උපලේඛනයේ නම් කරලා තියෙන අත්‍යවශ්‍ය සේවා කියලා බලහත්කාරයෙන් වැඩ කරගෙන ඒ වෘත්ති අයිතිවාසිකම් කප්පාදු කරලා යට කරන හදනවා, ඒකට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය, විශේෂයෙන්ම කොරෝනා අර්බුදකාරී තත්ත්වය පාවිච්චි කරලා රටේ ජනතාව මර්ධනය කරන්න හදන උත්සාහයත් අපි ඉතාම පිළිකුලින් යුතු වෙලා දකිනවා. අපි දැක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරු කොතලාවල විශ්වවිද්‍යාලයේ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ හදන්න පනතක් ගේනකොට ඒකට විරුද්ධව තමන්ගේ සාමකාමී විරෝධතාවයේ දක්වනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පිළිරුව පමෙක් විදිහට පාරගෙන ගියේ එක, ඒකට කෝප වෙච්ච ආණ්ඩුවේ පොලිසිය ගිහිල්ලා පහර දීලා අමානුෂික සිද්ධියක් ඇති කරා. ඒකෙන් මොකද්ද මේ කරන්න හදන්නේ? මේ ආණ්ඩුවේ බැරිකම, නොහැකියාව, අසමත්කම මේක වහගන්න මර්ධනය පාවිච්චි කරනවා. ඒ නිසායි මර්ධනය මේකට උත්තරයක් නෙමෙයි කියන එකත් අවධාරණය කරමින් මානතර වෙනවා.
ඕඩර් ප්ලීස්. දිවා භෝජන සඳහා පස්වරු 1:30 දක්වා සභාවේ කටයුතු අත්හිටුණු ලැබේ.